Honorable Rohini Kaviratna, you have 9 minutes.
9 minutes? Mama.
9 minutes.
Sorry?
9 minutes.
නියෝජ්‍ය කතා නායකතුමනි මම මේ අවස්ථාව අවස්ථාවක් කරගන්නවා තෙවන වරටත් පාර්ලිමේන්තුවට මාව මාතලේ දිස්ත්‍රික්කයෙන් තෝරාපත් කරගත්ත ලග්ගල රත්තොට මාතලේ දඹුල්ල ජනතාවට මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්නට. ඒ වගේම අද අපි විවාද කරන්නේ මේ 10 වැනි පාර්ලිමේන්තුවේ අතිගරු ජනාධිපතිතුමා විසින් මංගල සැසිවාරය ආරම්භ කරමින් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳවයි. එතුමාගේ සමස්ත ප්‍රකාශනයම ගැබ් වෙලා තිබුණේ සත්‍ය සහ අසත්‍ය අතර දෝලණය වෙමින් සිටුණු මේ රටේ ජනතාව තවදුරටත් අසත්‍ය තුලම රඳවා තබා ගන්නට දරන උත්සාහයක් හැටියට මම දකිනවා. මොකද ජනාධිපතිතුමා ජනාධිපති බවට පත් වුණේ මේ රටේ සුළුතර ජනවරම්කින් වුණත් ඒ සුළුතරය විශ්වාස කරා මෙතුමා වීරයෙක් කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ජනාධිපති ධූරයට පත් කළෙත් වීරයෙකු සම්ප්‍රාප්ත කර ගැනීමේ අභිලාෂයේ ඇතිවයි. නමුත් බර්ට්‍රෝල් බෙස්ට් කියනවා වීරයන් ගැන විශ්වාස තබන ජාතියක් කියන්නේ නොවැඩුණු ජාතියක් කියලා. ඒ විග්‍රහයට අපි දෙවන වතාවටත් සමපාත වෙනවද දෙවන වතාවටත් මුහුණ දෙනවද කියන සැකය මේ වෙනකොට මතුවෙලා තියෙනවා. ඇත්තටම වීරයෙක් වන්නට සිතාගෙන පැමිණි ගරු ජනාධිපතිතුමා කියන දේ නොකරන ඒ වගේම නොකරන බව කියපු සියලු දේ කරන අයකු බවට ඉතා කෙටි කාලයකින් පත්වීම මං හිතනවා ඉතාමත් ඛේදවාචකයක් කියලා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික ජනබලවේගයේ ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. ලංකාවේ රාජ්‍යයේ ජාතික අභිලාෂයන් එක්ක ඒවා මොන විදිහට ගැළපෙනවාද නැත්නම් ගැටෙනවාද මේක රන්රසසේ පෑහෙනවද කියන එක අපිට බලාගෙන ඉන්න වෙනවා. එනිසා ඒ සඳහා අපිට උදාහරණ එතුමාගේ කතාවෙන්ම ගන්න පුළුවන් ඒවා වැඩි ඈතක යන්න අවශ්‍ය නැහැ කියන එක මම කියනවා. මොකද ඒ කතාව තුලම පරස්පර විරෝධී ප්‍රකාශන අපිට පැහැදිලිව දක්නට තිබුණා. එතුමා කියනවා යලිත් අප රට තුල ජාතිවාදී දේශපාලනයකට හෝ කවරපන්නේ ආගමික අන්තවාදයකට හෝ හිස ඔසවන්න දෙන්නේ නැහැ කියලා. ඊයේ නලින්ද ජයතිස්ස ඇමතිතුමාත් ඒ ගැන ප්‍රකාශනයක් කළා. මම කියනවා මේ ප්‍රකාශය කරන්නේ ඒ අයගේ අතීත භාවිතය අමතක කරලා ඒ කියලා අතීත භාවිතය අමතක කරලා කියලා මම කියනවා. හැබැයි මම සතුටු වෙනවා ඒ අතීත භාවිතයෙන් වෙනස් වීම ගැන මොකද මේ යුගයට ගැලපෙන විදිහට. නමුත් සමගි ජන බලවේගය ජාතිවාදයට වර්ගවාදයට එහෙම නැත්නම් ඒ අඩංගු දේශපාලනයට එරෙහිවීම අපිට අලුත් ප්‍රතිපත්තියක් නෙවෙයි. මොකද අපේ දැක්ම තුලම තියෙනවා අපි ජාතිවාදයට වර්ගවාදයට විරුද්ධයි. ඒ නිසයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ මුස්ලිම් පිළිගත් දේශපාලන පක්ෂ බහුතරයක්ම මේ වෙනකොට අපි සමග එක්ව ඉන්නේ. ඒ නිසා එවැනි දේශපාලනයක් තුල මේ රටේ ජනතාව බේදබින්න කරපු ඒ නිසාම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනතුරේ හෙළපු දේශපාලනයේ කලේ කවුද කියන එක තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න කියලා මම මේ පාර්ලිමේන්තුවේදී කියනවා. ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව මතවාදයක් පතුරවමින් උඩරට වතුකරේ ජනතාවට එරෙහිව මේ රටේ මතවාදයක් හැදුවේ කුමන දේශපාලනයේද කියලා මම ප්‍රශ්න කරනවා. ඒ වගේම උතුරු නැගෙනහිර ප්‍රශ්නය ගැන දැන් කිව්වා. ඒට විසඳුම් විදිහට බලය බෙදා හැරීම ගැන සිදු කරපු 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව එදා උතුරු නැගෙනහිරට වෙනම රාජ්‍යයක් ලැබෙන බවට කියමින් 88-89 මේ රටේ භීෂණයක් දරුණු භීෂණයක් ඇති කරලා ඒ වෙනුවට ඡන්දේ වෙනුවට උණ්ඩේ දිනවන්නට දේශපාලනය කළේ කරගිරීම තුල තිබුණේ මොන ජාතිවාදයේද වර්ගවාදයේද එය නෙවෙයිද කියන එක මම අහන්න ඕනේ. අද 76 වසරක සාපේට එහෙම නැත්නම් පාලනයට ඒක ලඟු කරන්න එපා කියන එක මම උත්තර දීපු ඇමතිතුමාට කියනවා. ජනාධිපතිතුමා මේ යලිත් ඇතිවීමට ඉඩ නොදෙන්නේ ඒ දේශපාලනේන ඒ දේශපාලනේනම් මම කියනවා ඒ එතුමාගේ කඳවුර විසින් පෝෂණය කරපු දේශපාලනයට තිතමිස වෙන කිසිවක් නෙවෙයි කියන එක. මේ රටේ ජනතාව තුල සැකය අවිශ්වාසය ජනිත කරලා දේශපාලනය තුල ඒ දේශපාලනය තුල ජීවිත රාජදේපල විනාශ වුණේ ඔබතුමන්ලා කළ දේශපාලනය තුල මිස අප කැපවුණු අපි විශ්වාස කරපු දේශපාලනය තුල නෙවෙයි කියන එක මධ්‍යස්ථව බලන ඕන කෙනෙකුට තේරෙනවා. ඒ නිසා නලින්ද ජයතිස්ස ඇමතිතුමා ඊයේ ප්‍රකාශ කළපු ජාතිවාදයෙන් වර්ධවාදයෙන් තොර දේශපාලනය කර බැලීම අපිට අලුත් දෙයක් නොවේ. අපි ඒක භාවිතයේ ඉන්නවා. එවගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක වැදගත්ම ආයතනය විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණය. නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේදී මේ ඉතාමත් වැදගත් සාධකයක්. ජනාධිපතිතුමා කියනවා හැම දෙනාටම බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් තිබිය යුතුයි. එතනදී යළි අප රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතුයි කියලා. නමුත් පසුගිය අරගලයේ අවසන් හෝරා කිහිපයට ඔබට මතකයට ගන්න කියලා මම කියනවා. නීතියේ ආධිපත්‍යයට අභියෝග කළේ කවුද? ඒ වගේම පාර්ලිමේන්තුව ගිනි තියන්න, පාර්ලිමේන්තුවට කඩාපනින්න පිරිස් කැඳ වූ දේශපාලනයට නායකත්වය දුන්නේ කවුද? ඒ වගේම මහජන නියෝජිතයෙක් පාරේ ඝාතනය කරලා දේපළ විනාශ කරමින් අරගලයේ තුල තිබ්බ ආදරය, සාමය, සාමකාමී බව එතනින් විතැන් කරේ අය කවුද කියන එක මම මේ සභාවේ ප්‍රශ්න කරනවා. ඒවා නීතිවිද ආධිපත්‍ය බිඳ වැටීමක් වගේම ඒවා මේ රටේ අපරාධ හැටියට මම දකිනවා. එතුමාගේ ප්‍රකාශයේ වැදිතුරටත් කියනවා අපරාධකරුවන්ට විරුද්ධව පියවර නොගැනීමත් සිදුවේ නම් ඒ ජනතා විශ්වාසයේ බිඳ දැමීමක්. ඒ නිසා අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමත් වින්දිතයන්ට සාධාරණ ඊට කිරීමත් කළ යුතුයි කියලා. අපි ඉතිහාසයේ සිදුවෙච්ච නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණු අර 80ට 89 ගැන අපි කතා නොකරමු. තුණ්ඩු කෑල්ලෙන් රට වහපු, චන්දපොලට ගිය ඝාතනය කරපු එක, නිලනොලත් ඇඳිරි නීතිය අපි කතා නොකරමු. හැබැයි අර මෑත යුගයේ සිදුවෙච්ච ඉහත සඳහන් කළා වූ නීතියේ ආධිපත්‍යයට අභියෝග කරපු අවස්ථා ගැන ඔබතුමා ගන්නා තීන්දුව තීරණ ගැන අපි බලාගෙන ඉන්නවා. එතුමාගේ කතාව ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට එතුමා ගන්නා මේ මෑත සිටුවින්ද මං හිතනවා එතුමට වැදගත් වෙයි කියලා එතුමා කරපු කතාව මේ රටේ යථාර්ථයක් කරන්න. ගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශනයේදී ඉතාමත් වැදගත් අංශයකට යොමු වෙලා තිබුණා ඒ වර්තමානයේ රට මූණ දෙන
ආර්ථිකය.
එතුමා කියනවා අපේ ආර්ථිකයට විශාල කම්පනය නොරොතු දෙන්නේ නැහැ කියලා. නමුත් ඒ ආර්ථික කම්පනය ඇති වෙන්න බලපෑ හේතුන් පිළිබඳව එතුමා කතා නොකරන්නට පරිස්සම් වෙලා තියෙනවා. මොකද මේ ආර්ථික අර්බුදය තමයි ඔබේ පක්ෂය මේ රටේ බලයට ගන්න 3-2 ගන්න ඉවහල් වෙච්ච කාරණාව. මොකද සටන් පාඨයේ උනේ 76 වසරක සාපයයි 225 එපයි කියප එකයි. ඒ මිත්‍යාව ජනගත කරන්න පාදක උනේ රටේ ඇතිවෙච්ච ආර්ථික අර්බුදයයි. එතුමා කියන හැටියට පාර්ලිමේන්තුවට එරෙහි ජනමතය 76 වසරක දේශපාලනයෙන් එරෙහි වුණා නම් එරෙහි වුණේ ආර්ථික අර්බුදය තුළ මේ රට බංකොලොත් වීම නිසායි. එනිසා රට බංකොලොත් කළේ කවුද කියලා අහන්න නියෝජ්‍ය කතානායකතුමනි සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩපය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා මේ රට බංකොලොත් වුණේ කවුද කරේ කවුද කවදාද කෙසේද කියලා දැනගන්න. ඒකෙදි අද අගනි විනිසුරුවරිය වන ගරු මුරුදු ප්‍රනාන්දු මැතිනියත් සාමාජිකත්වයේ දරපු හිටපු අගවිනිසුරුතුමා ඇතුළු පංච පුද්ගල විනිසුරු මණ්ඩලයත් විසින් පැහැදිලිව ආර්ථික අර්බුදයේ වගකීම යුත්තන් කවුද කියන එක තීන්දුවක් දුන්නා. එතකොට මේ බංකොලොත් රට ඇති කරපු අය ගැන එතුමා සඳහන් නොකරේ ඇයි කියන එක අපි ප්‍රශ්න කරනවා. ඒ වගේම රට බංකොලොත් කළ කණ්ඩායමේ බලයට ගේන්න එතුමාත් කලක සහය දුන්නා කියන එක මේ පාර්ලිමේන්තුවේම මෙතන ඉඳලා ප්‍රකාශ කරනවා. මං හිතනවා ඔබලා දැකලා ඇති කියලා. ඒක නැවත මතක් කළොත් එතුමන්ලා නිර්මාණය කරපු සටන් පාඨයේ වළංගු භාවය පවත්වා ගන්නට නොහැකි නිසාය හිතාමතාම නොකිය හිටියා කියලා මං හිතනවා. ඒ නිසා මම ඒ පිළිබඳව ඒ නඩු තීන්දුව ගැන තියෙන පොත්පිංචක් මේ වෙලාවේ සභාගත කරනවා. මොකද ඒ පොත්පිංච පරිශීලනය කරලා රාජ්‍ය මූල්‍ය හා පාලනයේ බිඳ වැටුණු හැටි, ඒ වගේම වගකීම් යුත්තන් හඳුනා ගන්න, ඒ වගේම අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා මොකද මේ ඔවුන් මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම්
honorable member your time is up
කඩකලබාවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කරලා තියෙනවා කරලා තියෙන නිසා. එනිසා අවසාන වශයෙන් මම කියන්න ඕනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ජනතාවගේ ආර්ථික ශක්තිමත් කරන්නට එහෙම නැත්නම් ජීවන වියදම පාලනය කරන්නට පිළිබඳව එතුමාගේ ප්‍රකාශයේ තිබුණු දේවල් හුදෙක් දේවල් ප්‍රකාශන පමණයි කියන එක මම කියන ඒවා සැලසුම් නෙවෙයි. ජනාධිපතිතුමා බලය ගන්න ගුරුවරුන් එහෙම නැත්නම් රාජ්‍ය සේවකයන් ශිෂ්‍යයන් විවිධ ප්‍රශ්න තුල පීඩාවට පත්වෙච්ච අය පාරට ආවා, ඒ වගේම උද්ඝෝෂණ කළා. නමුත් අපි දුටුවා අද ඒ අයව මර්ධනය කරන්නට ශස්ත විරෝධී පනත මේ වෙලාවේ ක්‍රියාත්මක කරනවා. මම අවසාන කරමින් කියනවා හොඳට මතක තියාගන්න ජනවාරි මාසේ UNHCR එක ලංකාවට එනවා. ඒවගේම යුරෝපියන් යුරෝපා සංගමය ලංකාවේ පීටී එක ගැන මේ වෙනකොට ඇගීමක් කරමින් ඉන්නවා කතා කරනවා. එනිසා මේ පීටී එක ගැන එළියේ විසිල් ගහනයි මීට වඩා හිතන්න ඕනේ. යුරෝපා සංගමය GSP ප්ලස් එක ඇගවීම කරමින් ඉන්නවා.
ඒව ගැන අපි බලන්න ඕනේ.
එනිසා මේ ආණ්ඩුවේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පැනත යටතේ නඩු දාන එක ඇතුළුව මේ කරන මර්ධනය නවත්තන්න කියන එක මම මේ වෙලාවේ ඉල්ලා සිටිමින් මම අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. හැබැයි මම එකක් කියන්න ඕනේ, මේ ආණ්ඩුව අපි දැක්කා අද රාජ්‍ය සේවයේ අසරණ වෙලා තියෙනවා. සභානායකතුමා මෙතන අගමැතිතුමිය හිටියා නම් මම කැමති අද මධ්‍යම පළාතේ අධ්‍යාපනයේ බිඳ වැටෙන තැනට ඇවිල්ලා තියෙනවා. ගුරුවරුන් ඕනේ 33028ක්, හැබැයි ගුරුවරුන් 6176ක හිඳයක් තියෙනවා. ඒ වගේම පාසල් 1470 මේ වෙනකොට අනතුරේ තියෙනවා කියන එක මම කියන්න ඕනේ. මහනුවර කලාපයේ විතරක් 1092ක් අඩුයි, මාතලේ විතරක් 1245ක් අඩුයි. එනිසා අර සංවර්ධන නිලධාරීන්ට ගහලා කූඩු කරන එක නෙවෙයි ඒ අයට ඇහුම්කන් දෙන්න. අද ඇතැම් පාසල් කරගෙන යන්නේ විදුහල්පතිවරු ඇතුළු සංවර්ධන නිලධාරීන් කීපදෙනෙක් විතරයි. එනිසා මේ රටේ උද්ඝෝෂණ කරන්න බැරි, ඡන්දය දෙන්න බැරි දරුවන්ගේ අයිතිය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා කියනවා. එනිසා අර උපාධිධාරීන් විභාග සමත් වෙලා ඉන්නවා. ඒ වගේම අධ්‍යාපන වේදී උපාධිය සමත් 75 දෙනෙක් මධ්‍යම පළාතේ ඉන්නවා. ඒ අය බඳවා ගන්න කටයුතු කරන්නත් කියලා ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.